සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වේදයති තිඛෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති කිංච වේදයති සුඛම්පි වේදයති දුක්ඛම්පි වේදයති අදුක්ඛම සුඛම්පි වේදයති වේදයති තිඛෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති ති
ශ්‍රද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පංචඋපාදානස්කන්ධය එහෙම නැත්නම් පංචස්කන්ධය විවරණය කරනකොට විස්තර කරනකොට සංයුත්ත නිකායෙහි කජ්ජනීය සූත්‍රයේදී වේදනාස්කන්ධය නැත්තම් වේදනාව විස්තර කරපු පාඨය තමයි මාතෘකා වශයෙන් තිබුවේ. වේදය තීති කෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. මහණෙනි, විඳින බැවින් වේදනාව කියලා කියනවා. ලෝකයේ මිනිස්සු හිතන් ඉන්නේ පුද්ගලයෙක් සත්වයෙක් ඉඳලා ඔහු හෝ ඇය විසින් ඉෂ්ටාරම්මන අනිෂ්ටාරම්මන මධ්‍යස්ථාරම්මන ආදීෙහි ඉෂ්ට භව අනිෂ්ට භව මධ්‍යස්ථ භව විඳිනවා කියලා. ඒ විඳීමට අපි සමහර අවස්ථාවල කියනවා සතුට කියලා. සෝමනස්සය, ප්‍රීතිය, සමහර අවස්ථාවල දුක්ඛ, දෝමනස්සය, ශෝකය ආදී නම් ව්‍යවහාර කරනවා. ලෝකයා හිතන් ඉන්නේ මේ සතුටට සෝමනස්සයට පත්වන්නේ පුද්ගලයා කියලා, දුක්වන්නේ ශෝක කරන්නේ පුද්ගලයා කියලා. තථාගතයන් වහන්සේ මේ පුද්ගලවාදය, පුද්ගල අදහස, ආත්ම සංඥාව ඉවත් කරලා එතනට ඒ ක්‍රියාව කරන ධර්මයක් ආරූඪ කරනවා. ඒක හැටියට මහණෙනි, පුද්ගලයෙක් සත්වයෙක් දේවල් විඳිනවා නොවේ, වේදනාව නම් වූ ධර්මය හේතුඵලයන් නිසා හටගෙන අරමුණ විඳිනවා කියලා දේශනා කරන්නට යෙදුණා. කවරක්ද විඳින්නේ? සුඛම්පි වේදේති, දුක්ඛම්පි වේදේති, අදුක්ඛම සුඛම්පි වේදේති. සුඛ වූ යහපත් වූ ඉෂ්ට වූ අරමුණ විඳිනවා, අනිෂ්ට වූ අරමුණ විඳිනවා, මධ්‍යස්ථ වූ අරමුණ විඳිනවා. මෙසේ අරමුණ විඳින බැවින් වේදනාව වේදනාව කියනවා. එනිසයි කිව්වේ වේදේති ඉති කෝ භික්ඛවේ තස්මා වේදනාති උච්චති. තව ක්‍රමයකට කිව්වොත් සුඛයක් ලෙස සුඛ භාවයෙන් විඳිනවා, දුක්ඛ භාවයෙන් විඳිනවා, මධ්‍යස්ථ භාවයෙන් විඳිනවා. මේ මොන ක්‍රමයෙන් කීවත් මෙතන වැදගත් වෙන්නේ මිහිරි සාත ස්වභාවයකින් අපි අරමුණු විඳිනවා දැනගන්නවා, අමිහිරි ස්වභාවයකින් අරමුණු විඳිනවා දැනගන්නවා, මධ්‍යස්ථ ස්වභාවයකින් අරමුණු විඳිනවා දැනගන්නවා. මේ වේදනාව කියන එක අපේ ජීවිතයට ලකුවට බලපාන දෙයක්. සුව වේදනාව, සුඛ වේදනාවෙන් සතුටෙන් ප්‍රීතියෙන් ඉන්නකොට අපි සතුටින් ඉන්නවා, යහපතින් ඉන්නවා, හොඳින් ඉන්නවා කියලා කියනවා. වගේම දුකෙන් ශෝකයෙන් ඉන්නකොට අපි හොඳ නැහැ මේ දවස්වල හොඳ මදි කියලා කියනවා. මධ්‍යස්ථ වේදනාවෙන් උපේක්ෂා වේදනාවෙන් ඉන්නකොට අපි සාමාන්‍යයෙන් ඔහේ ඉන්නවා වරදක් නැහැ ආදී ලෙසට කියනවා. නිසා අපේ ජීවිතයේහි තත්වය තීරණය කෙරෙන දේවල් අතර ප්‍රධානම දෙයක් තමයි මේ සුඛය සුවය වේදනාව කියලා කියන්නේ. ඒ නිසා මේ වේදනාව සම්බන්ධයෙන් ධර්මානුකූලව යම් විස්තර ටිකක් ගැඹුරින් තේරුම් ගන්නට අපි උත්සාහවත් වෙමු. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ BL අශාන් ප්‍රබුද්ධ මහතාගේ ආරාධනාවෙන්. එතුමාගේ බලාපොරොත්තුව තමයි BL නෙත්මි කෞශල්‍යා සොහොයුරියගේ උපන්දිනය වෙනුවෙන් ඇයට සෙත්පතා ආශිර්වාද කරමින් තමයි මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ. ඉතින් ඒ තමන්ගේ උපන්දිනය සමරන නෙත්මි කෞශල්‍යා ඒ මහත්මියට ඕ දැරියට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. තමන්ගේ ජීවිතේ පුරාවට යහපත් ක්‍රියාවල යෙදෙමින් හොඳින් අධ්‍යාපනයේ රැකියාවල නිරත වෙමින් තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට ධර්ම මාර්ගයේ දෙන්නට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. එතුමියට සුගතියට නිවනට හේතු වෙන කුසලයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා සිද්ධ කරමින් අශාන් ප්‍රබුද්ධ මහත්මාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. මියගේ ඥාතීන්ටද පින් පැමිණේවා. ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටම විවට්ට ගාමිනී කුසලයක් වේවා කියන හිතෙන් අපි ධර්ම ශ්‍රවණය සිද්ධ කරමු. වේදනාව කියලා කියන්නේ පින්වතුනි වේදේතිති වේදනා නැත්තම් විඳතිති වේදනා. වේදේතිති කියන්නේ විඳින බැවින් වේදනාව කියලා කියනවා. විඳති කියලා කියන්නේ සත්වයා මිහිර අමිහිර ලබනවා මේ කරණ කොටගෙන. ඒ නිසාත් වේදනාව කියලා කියනවා. මේ වේදනාව කියලා කියන්නේ අපේ సంతානයේ තියෙන අරමුණු විඳින ස්වභාවය. විඳිනවා කියලා කියන්නේ ඒවා වල තියෙන ඉෂ්ඨ බව හෝ අනිෂ්ඨ බව හෝ මධ්‍යස්ත බව දැනගන්නා වූ බවයි. දැනගන්නා වූ දෙයයි. උදාහරණයකට අපිට ඊටාම ප්‍රියමනාප ඉෂ්ඨ යහපත් අරමුණක් මුණ ගැහුනොත් ඒ වෙලාවේදී අපේ සිත පිනා යනවා, ප්‍රබෝධමත් වෙනවා, ප්‍රීතියටපත් වෙනවා. ඒ වෙලාවේ අපි කියනවා සෝමනස්සය හටගත්තා කියලා. ඒ සෝමනස්සයට තමයි අපි සතුට කියලා කියන්නේ. සමහර වෙලාවට ප්‍රීතිය කියලා කියන්නේ. ඇත්තටම ගත්තොත් ප්‍රීතිය කියන්නේ වෙනම චෛතසිකයක් ධර්මයේ හැටියට. ඒකෙන් සිත පිනා යනවා, සිත පුබුදවනවා. නමුත් සමහර වෙලාවට සාමාන්‍ය විවහාරයේදී මේ සෝමනස්සයටත් සමහරු ප්‍රීතිය කියලා විවහාර කරනවා. කෙසේ නමුත් සිත සතුටටපත් වෙච්ච පිනාගිය ප්‍රබෝධමත් වෙච්ච සැනසුණු තැනකටපත් වෙනවා යහපත් අරමුණක් මුණ ගැහිච්ච වෙලාවෙදී. විශේෂයෙන් බොහෝ කාලයකට පස්සේ තමන්ට ප්‍රිය කෙනෙක් මුණ ගැහුනොත්, තමන් කැමති දෙයක් සිද්ධ වුණොත්, තමන් කැමති කෙනෙක් ජයග්‍රහණය කළොත්, දරුවෙක්ට එහෙම යහපතක් සිද්ධ වුණොත්, ඒ වගේ තමන්ගේ ජීවිතයට සාර්ථකත්වය ලැබුණොත්, විභාගාදිය සමර්ථ වුණොත්, මිනිස්සු ප්‍රශංසා කළොත්, අන්න අපේ සිත පිනා යන ස්වභාවයක්, සතුට වෙන ස්වභාවයක්, ප්‍රබෝධමත් වෙන ස්වභාවයක් ඇති වෙනවා. ඒ ලැබිච්ච අරමුණ, ඒ අදහස අපි අගේ කරන්න පටන් ගන්නවා, ආශ්වාද කරන්න පටන් ගන්නවා. ගොඩක් වෙලාවට සාමාන්‍ය මිනිස්සුන්ට ඒ වෙලාවේදී ලෝභය හට ගන්නවා, ඇලීමක් එක්ක. ඒ අරමුණ හොඳයි හොඳයි කියලා දකිමින් ආශ්වාද කරමින් ඒක වින්දනය කරනවා. ඒක ලෝභ මූල සෝමනස්සය. ඒ වෙලාවේදී යම් කිසි අසහනයක් නැත්තම් කැළඹිච්ච ස්වභාවයක් හිතේ හටගන්නවා කෙලෙස් වල තියෙන දවන තවන ස්වභාවය නිසා. කෙසේ නමුත් මේ යහපත් අරමුණ ආස්වාද කරන විඳින ස්වභාවයට තමයි සුඛ වේදනාව කියලා කියන්නේ. වේදනාව තෙවදෑරුම් සුඛ දුක්ඛ දුක්ඛම සුඛ කියලා. ඒකෙන් යහපත් අරමුණක් ලැබෙනකොට ඒකේ තියෙන යහපත් බව විඳින ස්වභාවයට කියනවා සුඛ වේදනාව කියලා. එතන ඉතින් මතක තියාගන්න සමහර වෙලාවලට අරමුණ යහපත් වෙන්නම අවශ්‍ය නැහැ. අයහපත් අරමුණු වලදීත් සමහර වෙලාවලට සුඛ වේදනාව උපදිනවා. දැන් උදාහරණයක් ගන්න. ඊටාම අපිරිසිදු දුර්ගන්ධවත් දේවල් එකතු කරනවා කියලා කවුරු හරි රැකියාව ලෙස. ඒව ලැබෙනකොට ඒව දකිනකොට මොකද එයා එකතු කරන ප්‍රමාණයට තමයි මුදල් හම්බ වෙන්නේ. උදාහරණයකට හිතන්න. ඒ වගේ වෙලාවට ඒ අපිරිසුදු දේවල් ලැබෙන්න ලැබෙන්න එයාගේ සිත සතුටටපත් වෙනවා. මොකද හේතුව මේක අපිරිසුදු වුණත් පිළිකුල් සහගත දෙයක් වුණත් මේ දේ ලැබීම නිසා මේ දේ විකුණලා තමන්ට මුදල් හම්බ වෙන නිසා. ඒ වගේම තවත් තමාර අවස්ථාවලදී අතිශය අප්‍රසන්න සත්වයෝ නැත්තම් මිනිස්සුට අපි ඇලෙන අවස්ථා ඥාතිත්වේ නිසා වෙන්නට පුළුවන් වෙන වෙන හේතු මත වෙන්නට පුළුවන් ඇලෙන අවස්ථා වෙන්නට පුළුවන්. ඒ අවස්ථාවලදී තේ තමන් කැමති කෙනා ආස්වාද කරන ඉෂ්ට ලෙස දකින බවක් අපිට ඇති වෙනවා. අරමුණ ඉෂ්ට නොවුනත් අපි සුඛ වේදනාව සෝමනස්ස වේදනාව ඇති කර ගන්නවා. ඒතර කෙනෙක් අහන්න කොහොමද අරමුණක් ඉෂ්ට වෙන්නේ කියලා. ඒක හරි සංකීර්ණ මාතෘකාවක්. සාමාන්‍යයෙන් අපි විවහාර කරන්නේ මධ්‍යම පැලැන්තියේ කියන්නේ චක්‍රවර්තී රාජ්‍ය සමයන්වල බුද්ධෝත්පාදවලදී ඉහළම රජ පැලැන්තිය සහ ඉතාම දුගී දුප්පත් පහළ පැලැන්තිය අතහැරලා ඒ අතර ඉන්න මැද පැලැන්තිය අමාත්‍යවරු සිට සාමාන්‍ය රැකියා කරන මිනිසු දක්වා ඉන්න ඒ පැලැන්තියේ බහුතරයක් දෙනා යමක් ඉෂ්ටයි හොඳයි කාන්තයි යහපත් කියලා සලකනවා නම් ඒ දේ ඉෂ්ට ලෙස සලකන්නට ඕන. බහුතරයක් දෙනා අනිෂ්ට ලෙස සලකනවා නම් ඒ දේ අනිෂ්ට ලෙස සලකන්නට ඕන. මේක තමයි සාමාන්‍ය විවහාරය. ඉෂ්ට අනිෂ්ට බෙහෙදේ ගන්න ඔය විදිහටයි. ඉතින් ගොඩක් වෙලාවට ලෝකයා විතින් ඉෂ්ටයයි සම්මත දේවල් දකිනකොට ඇහෙනකොට පරිහරණය කරනකොට අපිට සෝමනස්සය හටගන්නවා. ඒ වගේම අනිෂ්ට දේවල් දකිනකොට අනිෂ්ට දේවල් පරිහරණය කරනකොට අනිෂ්ට ශබ්ද ආදී ඇහෙනකොට ගඳ සෝඳ දැනනකොට දෝමනස්සය හටගන්නවා. දෝමනස්සය කියලා කියන්නේ හිත නරක කරන ස්වභාවය. හිතේ තියෙන හිත ඇති වෙනවා ඒ අරමුණෙහි අමිහිරි ගතියක් විඳින ස්වභාවය. ඒක යහපත් එකක් නෙමෙයි. ඒ වෙලාවේ හිතට පීඩාවක් දැනෙනවා. ඒක සමහරට වෙන්නට පුළුවන් තමන් අකමැති කෙනෙක් මුණ ගැහෙනකොට, අකමැති කෙනෙක් එක්ක ඉන්න වෙනකොට, අකමැති අරමුණු තමන් ඉදිරියේ තියෙනකොට, විශේෂයෙන් ඔය ഘോഷාකාරී ශබ්ද හැම සමහරලට ඇහෙනකොට ඒ දෝමනස්සය හට ගන්නවා. තමන්ගේ බලාපොරොත්තු කඩ වෙනකොට, ઈચ્છා භංගත්වය එනකොට මේ දෝමනස්සය හට ගන්නවා. ඒ වගේම තමන් අකමැති දේවල් අන් අය සිද්ධ කරනකොට මේ දෝමනස්සය හට ගන්නවා. තමන් බලාපොරොත්තු වෙච්ච දේවල් සිදු නොවනකොට, තම බලාපොරොත්තු වෙරිද පරිද්දෙන් ලාභාදී නොලැබෙනකොට, සාර්ථකත්වයේ නොලැබෙනකොට මේවා හට ගන්නවා. කායික පීඩා ඇති වෙනකොට, රෝග පීඩා ඇති වෙනකොට මේ ගොඩක් අවස්ථාවල දෝමනස්සය එන්න පටන් ගන්නවා. දෝමනස්සය කියලා කියන්නේ අරමුණෙහි අනිෂ්ට ආකාරයේ විඳින ස්වභාවය. ගොඩාක් වෙලාවට අනිෂ්ට අරමුණු හම්බ වෙනකොට දෝමනස්සය තමයි හටගන්නේ. හිත දමණය කරපු කෙනෙක්ට නම් එහෙම වෙන්නේ නැහැ. නමුත් සමහරුන්ට ඊටාම ඉෂ්ට අරමුණු වල දෝමනස්සය හටගන්නට පුළුවන්. දැන් හිතන්න තමන් ඊටාම සුරූපී කෙනෙකුට ඇලිලා හිටියා කියලා. ඔව් ඉෂ්ට අරමුණක්. ඔව් ඒ ඉෂ්ට අරමුණක්. නමුත් මොන මොන හරි හේතු සාධක මත ඒ කෙනාගේ තියෙන නුගුණ නිසා, කරපු අපරාධ නිසා, ඒ ආදී හේතුන් කොට ඒ කෙනා දකිනකොට තමන් ඉෂ්ට අරමුණක් වුණත් දෝමනස්සයෙන් ඒ අමිහිර විඳින්නට පුළුවන්. ඒක පින්වතුනි තථාගතයන් වහන්සේ අරමුණු කරලත් සමහර අන්‍ය තීර්ථකයෝ දෝමනස්සය ඇති කරගන්නවා මිත්‍යා දෘෂ්ටියක් දේශනා කරන කෙනෙක් කියලා. එහෙම නැත්නම් ඔවුන්ගේ ධර්මයට විරුද්ධව ධර්මයේ දේශනා කරන කෙනෙක් අපේ හතුරෙක් කියලා සලකනවා. දේවදත්ත ස්ථවිරයන්ට ඒක උනානේ. තමන්ගේම ශ්‍රාවකයෙකුත් වෙලා, බුදුන්ගේ ශ්‍රාවකයෙකුත් වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ලොකු දෝමනස්සයක් තිබුණානේ. මතක තියාගන්න මේ දෝමනස්සය හටගන්නකොට හිතේ අනිවාර්යෙන් ද්වේෂය හටගන්නවාමයි. ඒක වළක්වන්නට බෑ. හිත නරක් වෙනවා කියලා කියන්නේ ඒකත් සමග ද්වේෂය. ද්වේෂය කියන්නේ අරමුණත් එක්ක ගැටෙනවා. ඒ අරමුණට අකමැති භාවය. අකමැති භාවය එක එක විදිහවලට එන්නට පුළුවන්. ඒ තමන් අකමැති අරමුණ තමන්ට වඩා දුර්වල අරමුණක් නම් අපි ඒකට පහර දෙනවා, යට කරනවා. උදාහරණයකට තමන්ගේ නිවසට කරදර කරනවා බලු පැටියෙක් ඇවිල්ලා. කැත කරනවා, නැත්නම් අපිරිසුදු කරනවා. ඒ වෙලාවට අපි ඒ බලු පැටියව එලවනවා, ගහනවා, පන්නලා දානවා. මොකද අපි දන්නවා අපිට පුළුවන් මෙයාව යට කරන්න, නැත්නම් එයාව එයාට විරුද්ධව මේක ප්‍රකාශ කරන්න. නමුත් අපේ නිවසට එක පාට අලියෙක් එනවා. ඒ අලිය එන වෙලාව අපි අලිය එලවන්න යන්නේ නැහැ. අපි දුවන එක කරන්නේ. මොකද අරමුණ අපිට වඩා ප්‍රබල නිසා අපිට බෑ ඒ සත්‍යය එක හැප්පෙන්නට. එතකොට සමහර වෙලාවලට භය ලෙස එන්නේ මේ ද්වේෂයයි. භය කියන්නේ අරමුණෙන් පලා යනවා. තරහ එනකොට ඒ අරමුණට විරුද්ධව ගැටෙනවා, විරුද්ධව හැප්පෙනවා. සමහර වෙලාවලට ඒ තරහ එනකොට පිළිකුල ඇති වෙනවා. ඒකට මුහුණ අහකට ගන්නවා. අපි ඒකද අප්‍රිය කරන්නට පෙළඹෙනවා. තවත් සමහර වෙලාවලට මේ ද්වේෂය ගොඩාක් බලවත් වෙලා හිත තුළ කැකෑරිලා බද්ධ වෛරයක් ලෙස අපි තියාගන්න අවස්ථාව එනවා. තවත් සමහර වෙලාවලට එනවා මේ ද්වේෂය නිසා මිනිස්සු මග හරිනවා. අපි අතහරින්න පෙළඹෙනවා. ඒ කියන්නේ ඒ තමන් බලාපොරොත්තු භංගත්වය නිසා, ඉච්ඡා භංගත්වය නිසා මග හැරීම සිද්ධ කරනවා. මේ ආදී ලෙසට අරමුණෙක හැපීම, අරමුණෙන් පලා යෑම භයෙන්, අරමුණ පිළිකුල් කිරීම, එහෙම නැත්නම් අරමුණෙන් ඉවත් වීම, මේ ආදී දේවල් ඇති වෙනවා මේ ද්වේෂය නිසා. ඒ වගේම ද්වේෂය සමග සම්ප්‍රයුක්ත වෙනවා සමහර ලාවට පසුතැවෙනවා. ඒක පසුතැවීමයි ද්වේෂයයි දෙකක්. නමුත් ද්වේෂයේ තියෙන හිතේ තමයි කුකුච්චේ කියලා කියන. සමහරට අනුන්ගේ සම්පත්තියේ නොයවසන ගතියක් වෙනවා, ඊර්ෂ්‍යාව වෙනවා. සමහර ලාවට තමන් සන්තක දේවල් අනුන්ට අයිති වෙනට අකමැතිකම මච්චරිය ඇති වෙනවා. මේ ආදී ලෙසට මේ ද්වේෂය කියන එකත් එක්ක ගොඩද. ඒකෙම තවත් එකක් තමයි ශෝකය කියලා කියන්නේ. තමන්ට වෙච්ච දේවල්, තමන්ගේ නැති වෙච්ච දේවල්, පාඩු වෙච්ච දේවල් ගැන ශෝක කරනවා. මේ විදිහට මේ ද්වේෂය සමග යෙදෙනකොට ඇතිවෙන වේදනාව අතිශය අනිවාර්යයෙන්ම අමිහිරි වේදනාව. ඒ නිසා ඒ වෙලාවේ සතුට නැති වෙනවා, අසහනය ඇති වෙන්නේ. තමන් සතුටින් ඉන්න කෙනෙක් නෙවෙයි. හොඳ බයක් ඇති වෙච්ච වෙලාවක ඉතන රාත්‍රියකට එහෙම හීනෙන් බය වෙච්ච වෙලාව වෙන්නට පුළුවන්. තමන් තනියම ඉන්නකොට බය වෙච්ච වෙලාවක් වෙන්නට පුළුවන්. ඒ වෙලාවේ සතුට සෝමනස්සේ ඉවත් වෙනවා. මුළු సంతාණයම ඒ වෙලාවේදී පීඩාවටපත් වෙනවා. මුළු సంతාණයම අපහසුතාවයටපත් වෙනවා. මේ දෝමනස්සේ මොන අරමුණක් ආවත් ඒ අරමුණේ අනිෂ්ඨාකාරය තමයි විඳින්නේ. ගොඩාක් වෙලාවට බියජනක අරමුණු, අප්‍රසන්න අරමුණු ආදී දකිනකොට, දැනෙනකොට මේ දෝමනස්සය තමන්ගේ සිතේ හටගන්නවා. යහපත් අරමුණු, ලස්සන අරමුණු, තමන් කැමති අරමුණු, ප්‍රිය අරමුණු ලැබෙනකොට සෝමනස්සය හටගන්නවා. ඒ ප්‍රිය භාවය ඇති වෙන්නට පුළුවන් එක එක හේතු මත. දැන් උදාහරණ ආහාර වගේ දේවල් තමන්ගේ ශරීරයට දිවට ගැළපෙන, නැත්නම් අප තමන් බොහෝකල් පරිභෝග කරපු ආදී නිසා, හුරු වෙච්ච දේවල් නිසා. රූපාදී ආරම්මනත් එහෙමයි. සමහර ශබ්දාදී ආරමුණු, සමහර සංගීත, තමන් රුචික, තමන්ගේ රුචි අරුචි භාවයන් තියෙනවා. මේ ආදී ලෙසට මේ සමහර ආරමුණු අපි ආස්වාද කරනවා, සමහර ආරමුණු වල අමිහිර විඳිනවා. මේ ආස්වාදයේ කිරීම, එහෙම නැත්නම් ඒ යහපත් ඉෂ්ඨාකාරී විඳීමේදී කොටස් දෙකක් තියෙනවා. ගුණාක් වෙලාවට අපි ඒකට ඇලීම ඇති වෙනවා. හැබැයි මතක තියාගන්න, ඉෂ්ඨාකාරී විඳින හැමතැනම ඇලීම ඇති වෙනවා නෙවෙයි. සමහර අවස්ථාවලදී එතන ශ්‍රද්ධාව බලවත් වෙලා ඊටාම ප්‍රසන්න සිතකින් මේ දෙක කරන්නට පුළුවන්. ඒක උදාහරණේ තමයි බුද්ධ ආදී උත්තමයන්ගේ ගුණ දැකලා පැහැදිලා සතුටු සිතෙන් බුදු ගුණ මෙනෙහි කිරීම, බුද්ධ වන්දනා කිරීම, කුසල කර්ම කිරීම, වත්පිළිවෙත් කිරීම, මේවා සිද්ධ කරනකොට සෝමනස්සයේ හිතේ හටගන්නවා. බුදු ගුණ පිළිබඳ සතුට අපිට තියෙනවා. ඒවා අපි ඉෂ්ඨාකාරයෙන් දකිනවා. හැබැයි ලෝභයක් හටගන්නේ නැහැ. සෝමනස්සය හටගන්නකොට ලෝභය අනිවාර්යයි. හැබැයි දෝමනස්සය හටගන්නකොට ද්වේෂය අනිවාර්යයි. මතක තියාගන්න. ඒක අනිවාර්යයි. දැන් සමහර වෙලාවලට අපි දේවල් අනිෂ්ට ලෙස සලකනවා. දැන් අසුභ භාවනා වඩනකොට මේ රූපකය අසුභයි, අසුභයි, පිළිකුලයි, පිළිකුලයි කියලා මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේම සංසාරයේ දුකයි දුකයි කියලා මෙනෙහි කරන්නට ඕනේ. නාම රූප ධර්මය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන්නට. ඒකේ දොස් දකින්නට ඕනේ. ඒවා අල්ලගත යුතු දේවල් නෙවෙයි, මේවා අපහැරෙන දේවල් ලෙස සංවේගය ඇති කරගන්නට ඕනේ. කෙලෙස් වල දොස් දකින්නට ඕනේ. මේ ආදී ලෙසට ඒවා අනිෂ්ට අරමුණු, අයහපත් අරමුණු ලෙස අපි සලකනවා. එහෙම සැලකූ පමණින් ද්වේෂේනවා කියලා එකක් නැහැ. එහෙමකුත් නැහැ. ඒ නිසා මේක තවත් අපි දැන් ගැඹුරට යන්නට ඕනේ. ඉසලම් මතක තියාගන්න, සෝමනස්සය කියලා කියන්නේ, සුඛය කියලා කියන්නේ අරමුණ ඉෂ්ට ලෙස විඳීම. ඒ ඉෂ්ට ලෙස විඳිනකොට බොහෝ අයට ලෝභය හටගන්නවා, ඇලීම හටගන්නවා. සමහර අවස්ථාවල කුසල කර්ම කරනකොට ඉෂ්ට ලෙස විඳිනකොට කුසලයේ නෙවෙයි ශ්‍රද්ධාදී ගුණධර්ම හටගන්නවා. හැබැයි අරමුණ අනිෂ්ට ලෙස විඳිනකොට මනසින් ඒ වෙල අනිවාර්යෙන් ද්වේෂය හටගන්නවා. කායික කායික සුඛය, කායික දුක්ඛය කියලා දෙකක් තියෙනවා. ඒ දෙක විඳිනකොට ඒකේ ලෝභ ද්වේෂයම හටගන්න එක කායේ හටගන්නේ, කාය විඥානේ. ඒක හටගත්තා කියලා ගොඩක් වෙලාවට කායික සුඛය ලැබෙනකොට ලෝභය හටගැනීම ස්වභාවිකයි. කායික දුක්ඛයේදී ද්වේෂය හටගන්නවා. නමුත් ඒක හිත දමණය කරනනම් ඒකේ දිවස ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම කායික සුඛය වුණත් කුසල සිතෙන් මෙනෙහි කරන්නට පුළුවන් වෙනවා. සමහර භාවනාදී කරනකොට ලකු සහනයක් ආයට දැනෙනවා. ඒ වගේ අවස්ථාවලදී ඉතින් කුසල සිතින් මේක බරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහ සමහරුන්ගේ හිත ඇලීමකට යන්නත් පුළුවන්. ඒක කායික සුඛය කියන එක සාමාන්‍යයෙන් අපේ වසඟේ තියෙන එකකුත් නෙවෙයි. ඒක බාහිර සාධක මත තීරණය වෙන එකක්. මොන වගේ ඇඳකද තමන් නිදාගන්නේ, මොන වගේ පුටුවකද තමන් ඉන්නේ, කොච්චර වෙලා ඉඳන් හිටියද, මේවම තීරණය වෙන එකක්. හැබැයි හොඳින් භවනා කරනකොට නම් ඔන්න කායික සුඛය අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම හිත තුළ කෙලෙස් ඇති වෙනකොට කායික දුක්ඛයටත් අපි පාර හදා ගන්නවා. නමුත් මම වැඩිපුර අවධානය දෙන්නේ මානසික පැත්තට මෙතනදී. මානසික සෝමනස් සුඛය නැත්තම් සෝමනස්සය කියලාත් කියනවා ඒකට. ඒ සුඛයකවත් සෝමනස්සයකවත් මනසේ හටගන්න එක කියලා හිතාගන්න. දුක්ඛ දෝමනස්සක නෙවෙයි, මනසේ හටගන්න එක ගැන කතා කරන්නේ. ඒ සෝමනස්සය ඇති වෙනකොට නැවත කතා කරොත් එහෙම ගොඩාක් වෙලාවට ඇලීම, ලෝභය, රාගය, කැමැත්ත ඇති වෙන්නත් පුළුවන්. සමහර වෙලාවට ඒකෙන් තොරව කුසල මට්ටමින් ඇති වෙන්න පුළුවන්. හැබැයි දෝමනස්සය ඇති වෙනකොට කුසලයක් ඇති වෙන්නට බෑ. ඒක ද්වේෂයමයි. එතකොට හැබැයි දැන් බලන්න තෝනේ මේ විඳීමයි සැලකීමයි කියන්නේ දෙකක්. අපි සමහර වෙලාවලට දේවල් නරක ලෙස සලකනවා. සලකනවා කියලා කියන්නේ ඒකේ දොස් දකිනවා. විශේෂයෙන් රූපකය මේක අසුබ ලෙස දකිනවා, අසුබ ලෙස බලනවා, මේක දෝෂයක් ලෙස සලකනවා අපි. එහෙම සැලකුවාට භාවනාවේදී අපේ සිතේ දෝමනස්සේ හටගන්න බෑ. දෝමනස්සේ හටගත්ත කියන්නේ ප්‍රතිපත්තියෙන් එළියට ගියා. ද්වේෂය නෝමයි. මතක තියන්න, දෝමනස්සය ද්වේෂය එක සහකාරීමයි, සහයෝගීමයි, අනිවාර්යෙන් යෙදෙනවාමයි. ඒක ධර්මයේ තියෙන මූලික සිද්ධාන්තයක්. මොකද දෝමනස්සය කියන එකේ ඇති වෙන්නේ සිත නරක් වෙන ගතියක්, අනිෂ්ට ආරම්මණය විඳින ගතියක්. විඳීමයි සැලකීමයි දෙකක් වින්නතුනේ. ඒක හොඳට මතක තියාගන්න. විඳීමයි සැලකීමයි දෙකක්. අපිට යමක් අනිෂ්ට ලෙස සලකන්නට පුළුවන් දෝමනස්සේ ඇති කරගන්න නැතුව. දෝමනස්සේ තියෙනවා කියන්නේ ද්වේෂේ තියෙනවනේ. දෝමනස්සේ නැහැ කියන්නේ ද්වේෂේ නැහැ. ඒකත් මතක තියා. ද්වේෂේ එනතන අනිවාර්යෙන් දෝමනස්සේ තියෙනවා. දෝමනස්සේ තියෙන අනතන අනිවාර්යෙන් ද්වේෂේ තියෙනවා. මේක ප්‍රධාන නීතියක්. මේක ජීවිතේ හැමතිස්සෙම මතක තියාගන්න. ඒ දෝමනස්සේ එනකොට කියන්නේ බය එනවා කියන්නේ දෝමනස්සේ තියෙනවා. ද්වේෂේ දෝෂයමයි බය කියන්නේ. එතන ද්වේෂේ තියෙනවා. බය කියනකොට ද්වේෂේ තියෙනවා එතන. දෝමනස්සයක් තියෙනවා. පිලිකුල කියනකොට අපි කියන පිලිකුල අර අප්‍රිය ගතිය කියන්නේ ඒක එනකොට දෝමනස්සයේ ද්වේෂයයි තියෙනවා. තරහ එනකොට දෝෂයේ දේමනස්සයේ තියෙනවා. සමහරුන්ට කලකිරිනවා කියන්නේ අපි කලකිරින අපිට ඩිසපොයින්ටින් කියලා කලකිරිනවා කියලා. ඒක අපි කලකිරීම ඇති වුණා සසර ගැන කලකිරින. සසර කලකිරලා තමයි මිනිස්සු මහාන වෙන්නේ. සසර ගැන, පෞල් ජීවිත ගැන කලකිරීම ඇති වෙලා ගිහිගේ අතහැරලා යනවා. ඒ කලකිරීමට කියන්නේ සංවේගය කියලා. ඒක ඥානීය පූර්වාංගම කොට ඇත්තක්. ඒ සංවේගය මෙතන කතා කරන්නේ අපි අර අපිට එපා වෙන ගතියක් ගැන කතා. එතකොට ඒ කතියේදී මතක තියාගන්න ද්වේෂයයි දෝමනස්සයයි මිශ්‍රයි. තව එකක් තියෙනවා කුසල් කරන්න කම්මැලි ගතියක් එන අරතිය. කුසලේ සතුටු වෙන්නේ නැති ගතිය, එපා වෙන ගතිය. ද්වේෂයේ දෝමනස්සය අනිවාර්යයි. තම නැවත මතක් කර බය වෙනවා කියලා කියන්නේ, ශෝක කරනවා කියන්නේ එතන ද්වේෂ දෝමනස්ස දෙක තියෙනවා. කිපෙනවා කියලා කියන්නේ, වෛර කරනවා කියලා කියන්නේ, කුසල් කිරීමේ සතුටක් නැහැ කියලා කියන්නේ, අර තියෙනවා කියලා කියන්නේ. අපි මිනිස්සු ගැන දේවල් ගැන කලකිරිලා අපි ඩිසපොයින්ට් වෙනවා කියලා කියන්නේ හැමතැනම ද්වේෂයේ දෝමනස්සේ තියෙනවා. කළ අකුසල් නොකළ කුසල් ගැන පසුතැවෙනකොට අපරාධ මේ දේ කරේ මොඩ වැඩ මේ හිතනකොට ද්වේෂයේ දෝමනස්සේ තියෙනවා. Taman කරපු අකුසලයේ වැරදක්ස දකින්නට ඕනේ, ඒක අවශ්‍යයි. මුලදී ඒ වගේ කොහොමත් පසුතැවීමක් ගොඩක් වෙලාවට එනවා සහ ඒක සුසුසුන එක දකින්නට මේක දිගට දිගට ලිංගන එක පසුතැවෙන එක තමයි ප්‍රශ්නේ. එහෙම කරන්න අවශ්‍ය නැහැ. ඊර්ෂ්‍යාව කියන්නේ ද්වේෂයේ දෝමනස්ය අනිවාර්යයි. මච්චරිය තමන්ගේ දේවල් අනුන්ට සාධාරණ වෙන එක, නැත්නම් තමන් වගේම සම්පත්තියක් වෙන කෙනෙකුට ලැබෙන එක, තමන් බඳු වාහනයක් ඊට වඩා හොඳ වාහනයක් ගන්න එක, ඒකෙදී අපිට අහපතක් අප්‍රසන්නකමක් ඇති කරන ද්වේෂයේ දෝමනස්ය අනිවාර්යයි. හිත කිලිටි වෙලා හිත අසහනයට පත් වෙනවා කියලා කියන්නේ ද්වේෂයේ දෝමනස්ය අනිවාර්යයි. එනිසා ද්වේෂයයි දෝමනස්යයි එකටමයි යෙදෙන්නේ. දැන් ඔන්න එනවා අපි අරමුණක් අසුබ ලෙස, පිළිකුල් ලෙස, නුසුදුසු ලෙස, නැත්නම් අහිතකර ලෙස, අයහපත් ලෙස දකිනවා. හොඳම උදාහරණේ අපේ කය. අසුබ භවනාවට මේ කය පිළිකුල්. මේකේ තියෙන ශරීරයේ හැම කොටසක්ම වන්න සන්ඨාන ගන්දේහි ආසයෝ කාසතෝ තථා පටික්කුලානි කායේ මේ කුණපානි ද්වීසෝලස. මේ සොලස් දෙකක්, ද්විසෝලස කියන්නේ 16 දෙකක් තියෙනවා කියන එක. 32ක්. මේ කොටස් 32 අතිශයින් පිළ. වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, సంతාන වශයෙන්, අව එයත් එක්ක වටේ තියෙන කොටස් වශයෙන්, පිහිටා තියෙන උඩ යට තැන් වශයෙන්. මේ හැමතැනින්ම මේක පිළිකුල් කියලා සලකනවා අපි. මේ නව ద్వාරයෙන් වැරගිරෙන්නම අපිරිසුදු දේවල්. සමන්ගේ ශරීරයෙන් බැහැර කරන දෙයක් වෙන කෙනෙකුට තෑග්ගකට දෙන්න බෑ. ඒවා අපි හංගවනවා, විසි කරනවා. ඒවා ඉවත් කරනවා අපි. ඒවා වෙන කෙනෙක් එක බෙදා හදා ගන්න දේවල් නෙවෙයි. මතක තියාගන්න. ඒතර මේ විදිහට මේ ශරීරයේ තියෙන පිළිකුල් සහගත කොටස් අපි පිළිකුලක් ලෙස සලකනවා සාමාන්‍යයෙන්. මේක පිළිකුල්. සමහර වෙලාවලට අනුන්ගේ ශරීර කොටස් වලට අපි ඇලෙන අවස්ථා, පරිභෝග කරන අවස්ථා. ඒක තමයි රාගයේ තියෙන ඉහළ භාවය. මතක තියාගන්න. රාගයේ තියෙන ඉහළ භාවය. සමහර වෙලාවලට අපිරිසුදු දේවල් වහණය වෙන ස්ථානවලට අපි ඇලෙනවා. ඒක ස්වභාවයෙන්ම අපිරිසුදුයි. නමුත් රාගය බලවත් වෙන වෙලාවට ඒක ආස්වාදනීය දෙයක් ලෙස මිනිසු දකින්න පටන් ගන්නවා. ඒ තමයි එතන තියෙන මුලාව. ඒකත් මතක තියාගන්න. ඒ දේවල් සමහරු පරිභෝග කරනවා. ඒ තමයි ඒ රාගයේ තියෙන හැටි. ඒ රාගයේ තියෙන ස්වභාවය. ගෘහ ජීවිතයක් ගත කරනකොට සහ ලෝකේ පැවැත්මට ඒක අවශ්‍යයි කියලා කියන්න පුළුවන්. නමුත් ඒකේ යථා ස්වභාවය බැලුවම ඒ තමයි රාගේ, ලෝභයේ තියෙන ස්වභාවය. ඒක අපි තේරුම් ගන්න බෞද්ධ වශයෙන් තේරුම් ගන්නට ඕනේ. ඒක අපේ රේරුකානේ චන්දිමල නායක හමුදේ වගේ තෙරුන් වහන්සේලා පවක් කියලා තියෙනවා. මේ රාගාදීයේ තියෙන අන්ධභාවය සහ ඒකේ තියෙන ආස්වාදනීය භාවය නිසා තමයි සමහර අපි සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී පිළිකුල් කරන, එදිනෙදා ජීවිතයේදී ළඟට නොගන්නා වූ දේවල් පවා අපි අපේ ළඟට ගන්න, ශරීරයට අල්ල ගන්නට අපි පෙළඹෙන. රාගයේ තියෙන ගතිය නිසා. නමුත් නුවණින් විමසා බැලුවොත් අපිට තේරෙනවා මේ ශරීරයේ කිසිදු කොටසක් හොඳයි අල්ලා ගන්නට දෙයක් නෙවෙයි. තියා ගන්නට, රැක ගන්නට, ආරක්ෂා එහෙම දේවල් නෙවෙයි. අතිශය පිළිකුල් සහගත දේවල්. ඒතර නුවණින් දියුණු වෙන පුද්ගලයා මේ ශරීර කොටස් වල තියෙන අසුභය දකින්න පටන් ගන්නවා. පිළිකුල් දෙයක් ලෙස සලකනවා. මේ දෙය අනිෂ්ට දෙයක් ලෙස සලකනවා. ඒක සැලකීමක් තියෙනවා ඒ වෙලාව හිතේ. අනිෂ්ට දෙයක් ලෙස සලකනවා. අනිෂ්ට දෙයක් සලකුවාට මතක තියාගන්න ඒ වෙලාවේ ද්වේෂයෙන් ඉන්නට බෑ. ද්වේෂය ආවොත් ඒ වෙලාවේදී ඔහු ප්‍රතිපදාවෙන් එළියට යනවා. ද්වේෂය ආවොත් ප්‍රතිපදාවෙන් එළියට යනවා. ඒ නිසා දෙයක් අනිෂ්ට ලෙස සැලකූ පමණින් එතන දෝමනස්ස වේදනාව තියනවා කියලා එකක් නෑ. දෝමනස්ස වේදනාව ආව කියනම ද්වේෂය ආව කියන එක. ඒතකොට භවනාවෙන් නැත්තම් ක්‍රමේ ප්‍රතිපදාවෙන් එළියට ගියා වෙනවා. ඒ නිසා දේවල් අනිෂ්ට ලෙස සලකන්න ඒක රහතන් වහන්සේ සිද්ධ කරනවා. රහතන් වහන්සේ සුබ දේ අසුබ ලෙස දකින්න පුළුවන් උන්වහන්සේට. අසුබ ලෙස සැලකුවා කියලා දෝමනස්සේ විඳීම සිද්ධ වෙනවා. එහෙනම් විඳීම කියලා කියන්නේ පින්වතුනේ ඒ අරමුණ යම් ක්‍රමයකට දැනගන්න විස්තර කරන්න කිව්ව දැනගන්නවා. ඒ දැනගැනීමෙන් චිත්තෝත්පාදේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා. මොකක්ද ඒ සිද්ධ වෙන වෙනස? චිත්තෝත්පාදේ හැකිලෙන්නට ඒක පීඩාකාරී භාවයක් ඇති වෙනවා. ඒක තමයි විඳිනවා කියලා කියන්නේ. ඒකෙන් කියනවා චිත්තෝත්පාදය මලින කරනවා, මිලින කරනවා, ඒ කියන්නේ හකුලවනවා. හරියට මල් පෙත්තක් හැකිලෙනවා වගේ ඒකට පීඩාව ලැබෙනවා. මුළු චිත්තෝ මුළු සිත සන්තාණයටම පීඩාවක් ලැබෙනවා. ඒ දෝමනස්ස වේදනාව නිසා. සෝමනස්ස වේදනාවේදී චිත්තෝත්පාදය වැඩෙනවා, බ්‍රූහණය වෙනවා. වතුර ටිකක් වැටිච්ච සිමෙන්ති ටිකක් වගේ මේක හොඳට වර්ධනය වෙනවා. මෙසේ මේ චිත්තෝත්පාදයට බලපෑම එන විදිහට අරමුණ ගන්න බව, අරමුණ තේරුම් ගන්න බව තමයි විඳීම කියලා කියන්නේ. එනිසා දෙයක් අරමුණක් යම් කිසි දෙයක් අනිෂ්ට ලෙස සලකනකොට අපේ හිතට ඒ පීඩාව දැනෙනවා නම්, අපේ හිත නරක් වෙනවා නම්, අන්න අපි ඒ අරමුණ නිසා පීඩාවට පත් වෙනවා. අන්න දෝමනස්සේ ද්වේෂේ හටගෙන. දැන් පිළිකුල් භාවනාව දැන් උදාහරණයකට තමන්ගේ නිවසේ හිතන්නකෝ තමම් දන්නේ නැතු වුණත් තමන්ගේ කෙල ටිකක් සෙම ටිකක් බිමට වැටෙනවා. වෙලාවෙ පිළිකුල් කරනවා ඒක. අපි ඒකට කැමති වෙන්නේ නැහැ. දැන් තමන්ගේ මල මුත්‍ර ටිකක් බිම හැලෙනවා. මේක කැමති වෙන්නේ නැහැ. අපි ඒකට අකමැති. අපි ඒකට ගැටෙනවා. අපි ඒක ඇයින් කරනවා. නමුත් භාවනා මානසිකාරයේදී මේ කියන කොටස් 32ම මෙනෙහි කරනකොට අපි ගැටි ගැටි මෙනෙහි කරන්නේ නැහැ. හොඳට බලන්න. එතන ගැටීම නැහැ. එතන තේරුම් ගැනීමක් තියෙනවා. එනිසා දෙයක් අනිෂ්ට ලෙස තේරුම් ගැනීමයි, දෙයක් අනිෂ්ට ලෙස සැලකීමයි, අනිෂ්ට ලෙස විඳීමයි කියන එක දෙකක්. විඳීමයි කියන එක දෙකක්. ඒක දෙතිස් කොනෙ පිටරනේ පුද්ගලියෝ සම්බන්ධිනුත් එහෙමයි. වැරදි සහිත පුද්ගලයා වැරදි කෙනෙක් ලෙස තේරුම් ගැනීමයි, ඔහු වහා හිතෙන් ගැටීමයි දෙකක්. ඒක දෙකක්. ගැටෙනකොට අනිෂ්ට ආරම්මන රසය විඳිනවා. ඒ විඳීම නිසා තමන්ගේ චිත්ත සන්තානෙට පීඩාවක් වෙනවා. එතන ද්වේෂය හට ගන්නවා. ඒ කියන්නේ තමන් පීඩාවට පත් වෙනවා. දක්ෂතාවය කියලා කියන්නේ වරද ලෙස දකිනවා. නමුත් පීඩාව මොකද වෙන්නේ? දෝමනස්සය ද්වේෂය එනකොට පීඩාව වෙන්නේ තමන්ට. හොඳට මතක තියාගන්න. තමන්ට එන පීඩාව වෙන අයට නෙවෙයි පීඩාව වෙන්නේ. වෙන අයට ඒ පීඩාව දෙන්න තමයි අපි ඒක වචනෙන් ප්‍රකාශ කරන්නේ. තමන්ගෙන පීඩාව තමන් විතරක් දරා ගන්න නැතුව වෙන අයටත් ඒ පීඩාව ලබා දෙන්නට අපි වචනයක් කියනවා. නැත්තම් කයින් පහර දෙනවා. මතක තියාගන්න. ඒ තමන්ට එන ද්වේෂයෙන් ඇති කරන පීඩාව දරා ගන්නට බැරි නිසා. ඒ නිසා තමයි රූපමාව තියෙන්නේ. ද්වේෂයෙන් කවුරු හරි බැන්නොත්, ද්වේෂයෙන් කවුරු හරි පහර දුන්නොත් ඒක අසුචි ටිකක් තමන්ගේ අතින් අරගෙන වෙන කෙනෙකුට පහර දුන්නා වගේ. අසුචි අතින් අරන් පහර දෙනකොට එයා පහර ලබනකොට එයා කිලිටිනවා. නමුත් ඉස්සල්ලාම කිලිටිලා තියෙන තමන්ගේ අත. ඒ නිසා ද්වේෂයෙන් ප්‍රතික්‍රියා කිරීම යනු ඒ තමන්ගේ හිතේ ඇතිවෙච්ච පීඩාව දරා ගන්නට බැරි වූ බවෙහි සංකේතය. මතක තියාගන්න. උදාහරණයකට වේදනාවක් අපේ හැමෝමගේම ශරීරවල වේදනාවක් ඇති වෙනවනේ. ඉඳගෙන ඉන්නකොට, බණ කියනකොට, ඉගෙන ගන්නකොට, උගන්නනකොට, වැඩ කරනකොට, වාහන යන එහෙම මේ ඇති වෙන හැම වේදනාවක් අපි කෑ ගහන්න යන්නේ නැහැ. අපොයි අපොයි කියලා රිදෙනවා එහෙම කියන්නේ. අපි අර කටින් නැත්තම් හඬක් පිට කරන්නේ රිදෙන බව කෑ ගහලා ඒක දනවන්නේ මොකද්ද? ඒක දරා ගන්න බැරි වෙනකොට. හොඳම වරදියා දරා ගන්න බැරි වෙනකොට මේක පිට කරනවා අපි. සද්දය අපිට. මොකද ඒකෙන් අපිට යම් රිලීස් එකක්, යම් සහනයක් අපිට දැනෙනවා. ඒ හඬ පිට කිරීම තුළ. ඒ වගේම තමයි කවුරු හරි තව කෙනෙක්ට බනිනවා නම්, පහර දෙනවා නම්, ඒ තැන්වලදීත් මතක තියාගන්න. පහර දීම ඒ තැන්වලදීත් වෙලා තියෙන්නේ ඒ ද්වේෂය තමන්ගේ సంతානයේ තුල ඇති වෙලා දේශය ඇති වෙනවා නේද? දේශය ඇති වෙච්ච ගමන් අපි අපිට කරන්න යන්නේ. නමුත් අනිත් කෙනාට ඒක දනවන්නට, අනිත් කෙනාටත් ඒ පීඩාව දෙන්නට තමයි අපි ඒක ගොඩක් වෙලාවට ප්‍රකාශ කරන්නේ. ඒ නිසා තමයි පහර දෙන්නේ නැත්තම් තද පරුස නැත්තම් සැඩ වචන වලින් අපි අනිත් අයව ආමන්ත්‍රණය කරන්නේ, රිදවන්නේ. එනිසා දක්ෂතාවයේ තමයි වරද වරද ලෙස දැකීමත්, ඒ වරදෙන් තමන්ම පුච්ඡා නොගැනීමත් තමයි වැදගත්. එනිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැටියට බලන්න අපි සිහි කරන්න ඕන දේවල්. ධර්මයේ පුහුණු වෙනකොට ශරීරයේ තියෙන පිළිකුල එහෙම නෙමෙයි ලෝකේ හිතන්න කියන්නේ. ලෝකේ කියන්නේ තමන්ගේ රූපේ ලස්සනයි, තමන්ගේ රූපේ හැඩයි, හැමතිස්සෙම පොසිටිව්ල අපි හිතන්නට ඕන. මොකද සත්‍ය අරකන ඉතින් ඒක අහන්න දෙයක් නැහැ නේ. පිළිකුල් භාවයේ බුදුරණසේ ඒක පිළිකුල මෙනෙහි කරන්නට ඕන. නැවත නැවත භික්ෂුන් වහන්සේලා දැන් ගිහින් පැත්තකින් දෙනු ගිය භික්ෂුන් නැවත නැවත මේක මෙනෙහි කරන්නට ඕන. අර ඒ කියන්නේ කාන්තාවක් එදා යනකොට තිස්ස ස්වාමීන් වහන්සේ හමු වෙනකොට ඇහුවා මිනිස්සෙක් ස්වාමීන් වහන්සේ කාන්තාවක් ගියාද මේ පාරේ? ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද කියලා දන්නේ නැහැ. ඇටසැකිල්ලක් ගියා වගේ දැක්ක. මොකද දත් ටික පෙරුණා දැක්කම අට්ටික සංඥාව ඇති වුණා. ඒ මට්ටමට මේක අපි ගේන්නට ඕන. අනිත් මෙනෙහි කරන්නේ මරණය කොතරම් භයජනක අරමුණක්ද හිතන්නේවත් නැහැ මිනිස්සු සාමාන්‍ය. මරණාන ස්මෘතිය භය ඇති වෙන අරමුණ මේ. භය වෙන්නේ නැහැ මරණස්ම මෙනෙහි කරනකොට. මරණය විය හැකි බව මෙනෙහි කරලා ඒකට හිත හදා ගන්නවා. ඒකට ඒක තුළ අප්‍රමාදී වෙන්න හිත සකස් කර ගන්නවා. බුදුදහමේ තියෙන්නේ මරණය මෙනෙහි කරන්න, අසුභය මෙනෙහි කරන්න. සමහර තැන්වල විදර්ශනාවේදී මේ සියලු සංස්කාර ධර්මය ඉපදෙනවා බිඳෙනවා අනිත්‍යයි දුක්ගෙන දෙනවා දුකයි වසංගේ නැ අනාත්මයි කියලා මෙනෙහි කරා. මේක සාමාන්‍ය සුපර්ෆිෂලි මෙනෙහි කරොත් දේවල් බිඳෙනවා අයියෝ නැති වෙනවා හැම දෙයක්ම දුක් පොද මොන කරදරයක්ද මේ වසංගේ නැ ඕන විදිහට වෙන්නේ නැ මේ ඔක්කොම නෙගටිව් 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 තින්කින් මේවා සාමාන්‍ය ජීවිතය අපිට ලැබෙනකොට අපි වට ගැටෙනවා තරහ යනවා අපිට කැමති දේවල් කැමති පරිදි වෙන්නේ නැහැ. දුක උපදවන්නේ කායික මානසික දුකට ප්‍රත්‍යවන්නේ අපි කැමති නැහැ ඒකට. නමුත් බුදුදහමේ තියෙන නුවණින් මේක මෙනෙහි කරන්නට ඕනේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම නැවත 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 මෙනෙහි කරන්නට ඕනේ. මරණ සතිය වඩන්නට ඕනේ. අසුභය වඩන්නට ඕනේ. ඒ වගේම තියෙනවා මෛත්‍රිය දියුණු කිරීම, ශ්‍රද්ධාව දියුණු කරන බුද්ධාංශ. ඒවත් තියෙනවා. ඒ ප්‍රතිපදාවක් තියෙනවා මේකේ. සිත සම්පහන්සනය කරන. හැබැයි මරණානුස්මතිය, අසුභය නැත්තම් සොහොන් වලට ගිහිල්ලා මලමිනී බලමින් මිනිහි කිරි භාවනා කිරීම, ආදීනවේ තේරුම් ගැනීමට ආදීනව වශයෙන් තමන්ගේ කයයි මේ කය සංසන්දනය කිරීම සතිපට්ඨානෙ තියෙන අයම්පිකෝ කායෝ ඒවම් භාවි ඒවම් ධම්මෝ ඒතං අනතීතෝති කියලා මෙනෙහි කිරීම, මරණය මෙනෙහි කිරීම, ත්‍රිලක්ෂණේ වැඩීම, මේ ඔක්කොම නෙගටිව්. හැබැයි මේ සියලු දේවල් මෙනෙහි කරන්නට ඕනේ ඒවත් එක්ක නොගැටි. මනස ස්ථාවරව තියාගෙන. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕනේ ඒවත් එක්ක නොගැටි. ඒ නිසා අපි අරමුණ අනිෂ්ට ලෙස සැලකීමත් අරමුණ අනිෂ්ට ලෙස මිඳීමත් කියන මේ දෙක හොඳට තේරුම් ගන්න. ඊළඟට අපිට හම් වෙන ඉෂ්ට ලෙස අරමුණ ගැනීම. අරමුණ ඉෂ්ට ලෙස ගන්නකොට අපි ගොඩාක් වෙලාවලට ඒකෙදි අරමුණෙහි ආස්වාද කරලා ඇලෙන්නට යනවා, පෙළඹෙනවා. ඒකට ඇලෙනවා, ඒකට කැමති වෙනවා. එතනදී සමහර ලාවට අපි ඒකේ තියෙන ආදීනවෙ මෙනෙහි කරන්නට ඕනේ. එතකොට හිත සෝමනස්ස වෙන්න පුළුවන්, උපේක්ෂක වෙන්න පුළුවන්. ගොඩක් විට උපේක්ෂක වෙනා වෙලාවට සෝමනස්සය අඩු වෙලා හැබැයි හිත ප්‍රභාෂරව තියෙනවා. ඉෂ්ටාරමුණ ලැබෙනකොට අපි බලාපොරොත්තු වෙනෝනේ ඒකේ අනිෂ්ට භාවයේ විඳලා හිත දොමනසියට ගන්න එක නෙවෙයි. ඒකේ නොඇලී ඉන්න එක. ඒක එක්තරා අපි කියන කලාවක්. ඒක හුරු කරන්නට ඕන හිතට. කියන ඉෂ්ටාරමුණු ලැබෙනවා අපිට. ඉෂ්ට රූප දකින්න හම්බ වෙනවා, ඉෂ්ට කෑම හම්බ වෙනවා, ඉෂ්ට ස්පර්ශයන් ලැබෙනවා. නමුත් ඒ වෙලාවේ හිත පවත්වන්නට ඕනේ සතියෙන්. වල නොඇලී ඉන්නට. එක්ක එකේ ආදීනව මෙනෙහි කරත් ඒක හරියනවා. එහෙම නැත්නම් තමන් මේ ඉෂ්ට අරමුණක් ලබන බව ඒ මොහොතට අවධානය අරගෙන තමන් දේවල් විඳින බව, දකින බව, තමන් අත්දකින බව හොඳට හිතට ගන්නකොටත් අන්න හිත කෙලෙස් වලින් මිදෙනවා. පවත්ත ගන්න පුළුවන්. ඒකට නිතර ඔළුවේ තියන්නට ඕනේ මගේ හිත ලෝභයට යන්න දෙන්නේ නැතුව පවත්වන්නේ මී කියන හිත තියාගන්නට ඕනේ. ඒ වෙලාවේ හිත සෝමනස්සිර යනවා වෙන්න පුළුවන්. හිත මධ්‍යස්ත වෙනවා වෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. නමුත් සිහිය පිහිටුවා ගන්නට ඕනේ වෙලාවට. තවත් ගැඹුරට යනවා නම් ඒ දේහි తాවකාලික බව අනිත්‍ය මෙනෙහි කරන්නට ඕනේ. අසුභය මෙනෙහි කරන්නට ඕනේ. කර්ම විපාක ආදී මෙනෙහි කරනවා යහපත් මානසිකාරයක් හිතවල පවත්ව ගන්නට ඕනේ. ඒක නැවත නැවත තනියම කරන්න අපහසු නිසා තමයි බණ අහන්න කියලා කියන්නේ. බණ ඇහෙනකොට මොකද වෙන්නේ? බාහිරෙන් ලැබෙන මේ ඉන්පුට් එක නිසා අපිට යහපත් ලෙස සිතෙන්නට පෙනෙනවා. බණ කියනකොටත් වෙන්නේ ඒකයි. බණ කියනකොට හිත කුසල රම්මණයක කුසල භාවය පිහිටන්නේ බණ කියනකොට. ඒක ඉතාම ඉහළ කුසලයක්. ඒ වෙලාව හරියට භවනාවක් බඳුයි. ඒ නිසා තමයි කියන්නේ ධම්මදේශනා විනිම් කම්මට්ටාන විනිම්මුත්තා ධම්මදේශනා නාම නැති. මොකද ඒ වෙලාවේදී හරියට අර්ථ මෙනෙහි කරමින් ගියොත් ඒක කර්මස්ථානයක් බවට පත් වෙනවා. ඒ නිසා කුසලාරම්මණය ලැබෙනකොට ඒකේ ඉෂ්ට භව හිතෙන් විඳට ගැටලුවක් නෙවෙයි. මධ්‍යස්ත වුණාට ගැටලුවක් නෙවෙයි. හැබැයි ලෝභයට නොයා ඉන්නට ඕනේ. මෙතන පොඩ්ඩක් මේ බෝඩර් එක තේරුම් ගන්න අමාරුයි. මොකද කුසල හිතෙත් සෝමනස්සය තියෙනවා, ලෝභ හිතෙත් සෝමනස්සය තියෙනවා. ඒ නිසා හරියට සතිමත්ව සිහියෙන් සිටියේ නැතිනම් අපි නොදැනුවත්වම ඒ දේවල් ආස්වාදනය කරන පැත්තට යන්නට පුළුවන්. හැබැයි ඒක එතරම්ම හානිකර නෑ, ඒක මතක තියාගන්න. දැන් උදාහරණයකට සමාධිමත් සිතකින් වාසය කරනකොට, කුසල් කරනකොට සමහර වෙලාවලට ඒ කුසලය, සමාධිය, ඒ සැපය ආස්වාදනය කරන සිත් පහළ වෙන්නට පුළුවන්. ඒ කියන්නේ ධානලාභීන්ට භවරාගය පහළ වෙන්නේ. ඒක වළක්වන්න ලේසි නෑ. ඒක වළක්වනවා කියන්නේ රහත් වෙන්නට ඕනේ. මාර්ගඵලවලට යන්නට ඕනේ. නමුත් අපි ඒ ලෝභයේ ටික ටික වර්ධනයේ වෙලා තමන් ඒවා ගැනම හිත හිත ආස්වාදනයට යනවා වෙන්නට පුළුවන්. ප්‍රණීත ආහාරයක් හිම අනුභව කරනකොට, සිහියෙන් අනුභව කරනකොට ටිකක් ඒ පැත්තට හිත ආස්වාදයක් වෙන්න පුළුවන්. ගොඩාක් සතිමත්ව ඉන්න කෙනෙක් නැති වුණා, ඉන්න කෙනෙක් නෙවෙයි නේද? ඔක සාමාන්‍ය භික්ෂුන් වහන්සේලාට ප්‍රත්‍යවේක්ෂාවෙන් ආහාර බලනකොට ලෝභය ඇති වෙන්නට පුළුවන්. ඒක සාමාන්‍ය වෙන්නට පුළුවන්. හැබැයි ප්‍රත්‍යවේක්ෂාව කරන්නට කියනවා. මොකද ඒ කිරීම තුළ යම් සංවරයක් ඇති වෙනවා. ඒ ප්‍රත්‍යවේක්ෂාත් කරමින් නෙළුම්පතේ දියමිඳ ලෙස ආහාරේ නොඇලී වළඳනකොට ඒකට කියනවා සාමි පරිභෝගය කියලා. සාමි පරිභෝගය. තමන් ඒ ආහාරයට ස්වාමියෙක් වෙලා අනුභව කරනවා. සාමි පරිභෝගය සාමාන්‍යයෙන් හම් වෙන්නේ රහතන් වහන්සේ. නමුත් පෘථග්ජනයාගේ සාමි පරිභෝගය කියලා පරියායක් අපිට හම් වෙනවා ධර්ම පොත්වල. ඒ පෘථග්ජනයාගේ සාමි පරිභෝගයේ තමයි ප්‍රත්‍යවේක්ෂා කරමින් නොඇලී ඒ ධර්මය කෙරෙහි නෙළුම්පතේ දියබිඳ ලෙස ඒ ආහාරය කෙරෙහි ඇලෙන්නේ නැතුව බොහොම සිහියෙන් ඒක වැළඳීම. නැත්නම් ප්‍රත්‍යවේක්ෂා කරමින් වැළඳුවා නම් ප්‍රමාණවත් ඇලීමක් ඇති නැහැ. ඒ නිසා ගැටලුවක් නැහැ ටෙක්නිකලි. ඒ නිසා මතක තියාගන්න සමහර වෙලාවලට හිත ලෝභයට යනවා වෙන්නට පුළුවන්. ඒක ලුකුවට ඒ ගැන වද වෙන්නට එපා. පුළුවන් තරම් තමන් සිහියෙන් ඉන්න උත්සාහවත් වෙන ඉෂ්ඨාරම්මනේදී. මොකද ලෝභය තරමක් ඇති වුණා කියලා ඒක ලොකු හානියක් වෙන්නේ. ධානලාභියාට උනත් ඒ ලෝභයෙන් මිදීමක් නැහැ. උටත් බවරාගේ මිටින් මිට ඇති වෙනවා. ඒක දුරු වෙන්න විදර්ශනාවේදී දුරු කරගන්නට ඕන. හැබැයි අනිත් පැත්ත අනිෂ්ඨාරම්මනේදී ගැටෙන එක, ඕ ඉෂ්ඨ හෝ මොන හරි අරමුණකදී ගැටෙන එක හානි කරයි. ඒක ගැන පරිස්සම් වෙන්න. ඒ නිසා වැඩිපුර විශේෂයෙන් ගිහි ගෙදර වාසය කරන අය සම්පූර්ණයෙන් ලෝභයෙන් මිදෙන්න බෑ. තමන්ගේ දරුවෝ ඉන්නවා, ස්වාමියා ඉන්නවා, බිරිඳ ඉන්නවා, ගෙවල් ලස්සනට තියාගන්නවා, තමනුත් හැඩ වැඩ වෙනවා වැඩට එහෙම යනකොට. ඒ නිසා සම්පූර්ණයෙන් ලෝභයෙන් මිදෙන්න බෑ. හැබැයි ద్వේෂයෙන් මිදෙන්නට පුළුවන්. ద్వේෂයෙන් මිදෙන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපි සතුටින් හොඳින් ඉන්නවා කියලා කියනකොට එතන සෝමනස්යෙන් ඉන්න කෙනෙක් කතා කරන්නේ. ඒ වෙලාවේදී ලෝභ සෝමනස්යක් තිබුණත් කුසල සෝමනස්යක් තිබුණත් අපි කියනවා සාමාන්‍යයෙන් හොඳින් ඉන්නවා කියලා. දැන් ගිහි ගෙදර බොහෝ අය සතුටින් ඉන්නවා කියන හොඳට විනෝද වෙලා කාලා බීලා ඉන්නවට වඩා සතුටින් ඉන්නවා කියලා කට්ටිය කියනවා. භික්ෂුන් වහන්සේලා හොඳට සිල් ගුණ පුරාගෙන සීලය රැකගෙන සමා භාවනා කරගෙන බුද්ධ වන්දනා කරගෙන ධර්මී ඉගෙන ගනිමින් තමන්ගේ සීලේ ජීවිතය ගැන සතුටින් ඉන්නවා කියලා කියනවා. ඒ අතරතුරේදී සමහර ලාවට ලෝභයක් තමයි ආරන්නේ ලස්සන දකිනකොට ආස එහෙම ඇති වෙන්නට පුළුවන්. ඒක හැමතිස්සෙම ඇති වුණොත් ඒක පීඩාකාරී. නමුත් ඒක විටින් විට ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා අපි ඒක ලොකුවට ඒක ගැන තකන්නේ. මොකද කියනවනේ තියෙනවනේ පින්තුනි කුසල තෘෂ්ණාව කියලා එකක්. කුසල තෘෂ්ණාව කියලා කියන්නේ තෘෂ්ණාව කුසල් නිසා නෙවෙයි. කුසල ධර්ම කෙරෙහි තියෙනවනම් තෘෂ්ණාවකට කුසල තෘෂ්ණාව කියලා කියනවා. විශේෂයෙන්ම ඒක ඇතිවන්නේ මාර්ගඵල ආදී සම්බන්ධයි. මම රහත් වෙන්නට උන නිවන් දකින්නට ඕනි. ඵලසිත උපදවා ගන්නට ඕනි. ධ්‍යාන උපදවා ගන්නට ඕනි. මේ ආදී ලෙසට ඇතිවෙන තෘෂ්ණාවට කියන කුසල තෘෂ්ණාව කියලා. නිත්‍යප්‍රකරණේ. මානයත් ඇති වෙන්න පුළුවන්. ඒකට කියන කුසල මානය කියලා. ඒ නිසානේ දේශනාවක් තියෙන්නේ අංගුත්තර නිකාය මානං නිස්සාය මානං පජහති කියලා. එනිසා මේ කුසල තෘෂ්ණාව කුසල මානය වගේ දේවල් ඒවා සේවිතබ්බයි. ඒවා තියෙන එක ගැටලුවක් නෑ. පොඩි අර අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ගෘහ ජීවිතේ මේක ආදේශ කරොත් ගෘහ ජීවිතේ පැත්තක ලෞකිකයි. මම අධ්‍යාත්මයත් එක්ක පටලව ගන්නට එපා. ගෘහ ජීවිතේ දෙන ඉලක්කයක් තියෙන මම මේ වගේ දෙයක් කරලා ජීවිතේ මේ තරම් සාර්ථකත්වයට පත. මේක අවශ්‍යයි ගෘහ ජීවිතේ සාර්ථකත්වයට. පැවිද්දෙදි මම දවසක භවනා කරලා මාර්ගඵලයකටපත් වෙනවා. උසස් පැවිද්දෙක් බවටපත් වෙනවා. හොඳ ධර්මදරේ බවටපත් වෙනවා. ත්‍රිපිටක ධාරී බවට. ඒක ආස්වාදනයක් කරනවා සමහර ලාවට. ඒක වළක්වන්න බෑ. සමහරට බුද්ධත්වාදී ප්‍රාර්ථනා කිරීමේ ආස්වාදයෙන්ට පුළුවන්. ප්‍රථම අභිනීහාරයේදී තාම පිරිසුදු සිතෙන් ඒක කරනවා. ඒක හරි. නමුත් ඒ හැම තිස්සෙම බුද්ධත්වයේ ගැන හිතනකොට පිරිසුදු කුසල ඡන්දයෙන් වැඩ කරනවා කියලා එකක් නෑ. විද ගුණාත් භාවිත කරව බොහිත භාවිත කර බෝධිසත්වයන්ට ඒක සමාට හරියන බා. නමුත් අනිත් අයට සාමාන්‍යයෙන් ඒ තමන්ගේ අරිහත්වය පසේ බුද්ධත්වය බුද්ධත්වය අග්‍ර ශ්‍රාවකත්වයේ කෙරෙහි කැමැත්තක් ඇති වෙන්නට පුළුවන්. ඒකට කියනවා කුසල තණ්හාව කියලා. පිහං උපට්ඨපේති ප්‍රිය භාවය ඇති කරන එක තණ්හාව ලෙස ධර්මයේ අර්ථ කතන සමහර කුසල ඡන්දය කුසල තෘෂ්ණ දෙකම තියෙන්නට පුළුවන්. ඒක තිබුණා කියලා ඒකේ තරම් අසාර්ථකයි. මොකද ඒක තුල කුසල එකට කියන හේතුව ඒයි සේවිතබ්බයි කියලා. ඒ සේවිතබ්බයි අකුසල් දුරු කරන්නට හේතු වෙනවා. ඒ තෘෂ්ණාව නිසා, සියුම් තෘෂ්ණාව නිසා මේ නැවත නැවත කුසල් වඩලා හොඳ දේවල් කරලා සිල් ගුණ පුරලා ධර්මයේ ඉගෙනගෙන බණ ටික කියලා අන්න අර අකුසල යටපත්. හැබැයි ලාභ සත්කාර වලට ප්‍රයෝජනේ බණ ටික කිව්වොත් එතකොට ඒක අවුල්. ඒතර කෙලින්ම ඒක සාමිසයි ඒ කතාව. ප්‍රසිද්ධ වෙන්න කිව්වොත් ඒතර සාමිසයි කතාව. මෛතුණේ වගේ එකක් කිසිම ආකාරයකින් නිවනට ප්‍රත්‍ය වෙන්නේ. දැන් ගෘහ ජීවිතයට ගන්න ගෘහ ජීවිතයේදී ඔන්න අපිට ඇති වෙනවා මම මෙහෙම සාර්ථක වෙන්නට ඕනේ. මේක ගෘහ ජීවිතේ පැත්තෙන් අවශ්‍යයි. ඒක ලෝභයක් තිබුණාට ඒක අවශ්‍යයි. ඒකෙත් තමයි ඉදිරියට යන්නේ. හරියට අපිට රහත් වෙන්න මාර්ගඵල වලට තෘෂ්ණාව ඇති වෙනවා වගේ ගෘහි ගිහියන්ට ඒ ජීවිතේ සාර්ථකත්වයේ සඳහා ඒ තෘෂ්ණාවක් ඇති වෙනවා. සිටුවරයෙක් වෙන්න, ධනවතෙක් වෙන්න කියලා කැමැත්ත ඇති වෙනවා. ඒක නිවනට කෙලින්ම උපනිශ්‍රේ වෙන්නේ නැහැ. නමුත් ගෘහ ජීවිතේ සාර්ථකත්වයට මේක ඕනේ. ඒක ඕනේ. ඒතර කාර්යයේ දරුවෙට ඒ වගේ ලොකු ප්‍රාර්ථනාවක් එහෙම තියෙනවා. අපි කියන්නේ ඒ ප්‍රාර්ථනාව අතහරින්න එහෙම කියන මොකද ගෘහ ජීවිතය යනකොට ඒ ඉලක්කයක් තියාගෙන සාර්ථක වෙන්න යන්නට ඕනේ. ඒක අවශ්‍යයි ඕනම කෙනෙක්ට. ඒක අවශ්‍යයි. ඉතින් ඒ නිසා ඒ විදිහට මේ ඉෂ්ටපැත්තේ මේ සුඛ වේදනාව සමග ලෝභය ටිකක් මිශ්‍ර වුණා කියලා එම ලොකුවට එක තකන්න යන්න බෑ. හැබැයි තමන් ද්වේෂය ආව කියන එක අවශ්‍ය දෙයක් අනවශ්‍ය දෙයක්. ඒක කිසිම ආකාරයෙන් උපකාර වන්නේ නෑ. ඒකෙන් ඔබේ සතුට නැති වෙනවා. ඔබගේ අවධානය බිඳෙනවා. ඔබ අන් අයට අප්‍රිය කෙනෙක් බවට පත් වෙනවා. නිතර දුකෙන් ඉන්න කෙනා ප්‍රිය නෑනේ. අපි දුකින් ඉන්න කෙනෙක් බල්ල හිතනවාද මමත් මෙහෙම වෙන එහෙම හිතන්නේ නැහැ. සතුටින් හොඳට ඉන්න කෙනෙක් දැකලා මමත් මෙසේ විය යුතුයි කියන කැමැත්ත අපිට උපදිනේ. දුකෙන් හිටියත්, ශෝකයෙන් හිටියත්, තරහෙන් හිටියත්, භයෙන් හිටියත් මේව එකක්වත් ආකර්ෂණීය නැහැ. ආකර්ෂණීය වන්නේ තමන් සතුටින් ප්‍රබෝධයෙන් ප්‍රමෝදයෙන් වාසය කරනකොට. ඒ නිසා තමන්ගේ సంతානයේ තුල දෝමනස්සය ඇති වෙන එක ගැන පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වෙන්න ඕනේ. ඒකෙන් කියන්නේ දේවල් වල තියෙන අයථා ස්වභාවයේ අයහපත මෙනෙහි කරන්න එපා කියන එක නෙවෙයි. ඒක මෙනෙහි කරන්න නොවනින් හිත පුච්චාගන්නේ නැතුව හිතට ඒ අමිහිර කාවද්දාගෙන సంతානය අපිරිසුදු කරගන්නේ නැතිව කිතා වැදගත්. මේක කියන තරම් ලේසි නැහැ කියලා මම දන්නවා. නමුත් උත්සාහ කරලා කාලයක් පුරුදු කරනකොට පවත්ව ගන්න පුළුවන් වෙනවා. මේක කරන්නේ මෙහෙමයි. පුළුවන් තරම් පොඩි පොඩි තරම් අර සුඛයෙන් සෝමනස්සයෙන් කුසලසිතෙන් ඉන්න කාලය ටික ටික වැඩි කරන්න. ටික ටික වැඩි කරන්න. ඒතර ජීවිතේ අපි තෝරා ගන්නවා යම් යම් කාල. මම දවසකට පිටු 10ක් සූත්‍රයක් පිටු 10ක් පොතක කියවන ධර්ම පොතක. නැත්තම් හොඳ වැදගත් තොරතුරු තියෙන දැනුම ලැබෙන ග්‍රන්ථයක් කියවන. මම බණක් අහනවා සතියකට පාරක්. දවසකට කිටි වේලාවක් උදේ හෝ හවස හෝ දවල් බුද්ධ වන්දනාවක් සිද්ධ කරනවා. භාවනා ටිකක් කරනවා. මොකද ඒ වෙලාවේදී හිත පිට ගියත් අපිට අර මුළු ඕවරෝල් කතාවේ අපි කුසලයේ තමයි වාසය කරන්නේ. ඒ වෙලාවේ හිතේ දෝමස්ස දෙන්නේ නැහැ. ඒකෙන් නැගිටට පස්සේ ඒකේ ඉෆෙක්ට් එක, ඒක බලපෑම යම් කාලයක් දක්වා තියෙනවා පිටු. ඊට පස්සේ අපි මේක ටික ටික වර්ධනය කරනවා. ඒ අවස්ථා ටික ශක්තිමත් කරනවා. හොඳ නැවත නැවත යෙදෙනකොට බුද්ධ වන්දනාව කාර්යක්ෂම වෙනවා, සාර්ථක වෙනවා. භාවනාව දියුණු වෙනවා. පොත කියවන එකේ හැකියාව වැඩෙනවා. විශේෂයෙන් ආනාපාන සති වගේ කරොත් එහෙම ඒවල අවධානය එහෙම දියුණු වෙන්න පටන් ගන්නවා. බණානකොට අවධානය දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ ගත කරන කාලවල අපි කියන ක්වොලිටි එක වැඩි. මුලින් ක්වොන්ටිටි බලන්න ඕනේ. ඉස්සලම ඒ අදාළ ටික කරනවා ෆුල්. ඒක කරපස්සේ ක්වොලිටි එක يعني ඒව තියෙන ගුණාත්මක භාවය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ වැඩිවීම එදිනදා ජීවිතේට බලපානවා. සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ Tamanට තේරිලා Taman විවේක තියෙන හැම වෙලාවකම මේ කුසල ආරම්මණේ හිතර ගන්නවා. රැකියාවක් කරනකොට, වැඩ කරනකොට අනේ වැඩ විනිවේකකම බුදු ගුණ ටිකක් වඩනවා. තම රැකියා කරන ස්ථානයේ පොඩි විවේකයක් හම් වෙනකොට 24ම පැය 8ම එක දිගට මේ හරකෙක් බැඳ වගේ වැඩ කරන්නේ නැහැ නේ මිනිස්සු. පොඩි විවේක හම් වෙනවා. එහෙම වෙන විවේකයකදී අන්න සාමාන්‍යයෙන් කරන්නේ ඒ වෙලාවේ සමාජ මාධ්‍ය කියලා තොරතුරක් ප්‍රවෘත්තිය බලන එක වෙනම දෙයක්. නමුත් ඒකේ අනවශ්‍ය විදිහට කාලය යනවා. ඒ වෙලාවට අපිට පුළුවන් හොඳ මානසිකාරයක හිත පවත්වන්න. නිවුස් බලන්න නට නිවුස් බලන්න. නමුත් හැම වෙලාවෙම කරන්න අවශ්‍ය නැහැ. අපිට මානසික මේ විදිහට ඒ විවේක ලැබෙන හැම වෙලාවෙම gedara uyena pihena welawak wennata puluwan rakiya sthanaye wennata puluwan. ඒ ලැබෙන අවස්ථාවල අර කුසල චිත්තය වැඩි කරගන්න. ඒක වැඩි කරගන්නකොට අන්න දවස කුසලයෙන් පිරීලා ඉතිරි හැම වෙලාවෙම සතුටින් කාලය ගත කරන කෙනෙක් බවට පත් වෙන්න පුළුවන් වෙනවා. ප්‍රධානම දේ දෝමනස්ස වේදනාව సంతාණයෙන් අයින් කරගන්න. ඒක තමයි වැදගත් වෙන්නේ. දෝමනස්සේ අයින් වුණාම අන්න තමන් සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. හැබැයි මෙතනදී මතක තියාගන්න කායික පීඩාව සමහර වෙලාවලට මේක දෙපැත්තකට යනවා. මානසික පීඩ දෝමනස්සේ කතා කරේ කායික දුක්ඛය සමහරවිට ජීවිතයට අවශ්‍යයි. කායික දුක්ඛයෙන් සම්පූර්ණයෙන් තොරව ඉන්න ගියොත් එම් වැඩේ අමාරු වෙනවා. හොඳම උදාහරණය තමයි ව්‍යායාම. දැන් නිරෝගී වෙන්න ව්‍යායාම කරන්න එපේ. දැන් ව්‍යායාම කරනකොට කායික අමාරුයි කියලා නොකර හිටියොත් එම් අන්තිමට ලොකු ප්‍රශ්නයකට පස්සේ මුහුණ දෙන්න පටන් ගන්නවා. දැන් භික්ෂුන් වහන්සේලාට කායිකව ඉන්න බෑ කියලා විකාල භෝජන ආදීෙන් වැළකිලා නැත්තම් මොනවද යම් යම් කාමුක ක්‍රියාවල යෙදෙන්න පටන් ගත්තොත්, එහෙම වෙන්න පටන් ගත්තොත් සීලයත් පිරිහිලා ඔක්කොම පිරිලා හිත ඔක්කොම අන්තිමට දෝමනස්ස කියන අරතියටම වැටෙන්න පටන් ගන්නවා. දැන් භාවනාවේදී කකුල අතපය රිදුනා මුල් අවස්ථාවේදී කියලා භාවනා නොකර හිටියොත් අර සුඛයටපත් වෙන්න බැරි වෙනවා. ඒ නිසා කායික පීඩාව කියන එක ඉතින් අනවශ්‍ය විදිහට දෙන්න ඕනේ අත්ත කිලම තානු යෝගියක් ලෙස. අපි මේ නිකන් ශරීරයට දුක් දෙන්න යන්නේ නැහෙනි. නමුත් සමහර අවස්ථාවලදී කායික පීඩාව ලබන්නට වෙනවා. ඒ කායික පීඩාව අර්ථය අරගෙන සිහි කරොත් අපිට ඒක සතුටින් කරන්න පුළුවන් වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඔය ඉසාම ඉහළ සමහර තියෙන ඉහළම ක්‍රීඩා වලට පත්වෙච්ච ඇත්ලීට්ස්ලා ඉන්නවානේ. ඔවුන්ගේ කායික වෙහෙස අපේ වගේ නෙවෙයි. තාම ගැඹුරට යනවානේ ප්‍රොෆෙෂනලිසම් මට්ටමට යනකොට ෆිට්නස් එහෙම තියෙන බෑ. කායි ශාරීරික යෝග්‍යතාවයක ලේසි නෑ. තරගයක් බලනකොට අපි මේ අත්පුඩි ගැහුවට එතනට යන්නට ලොකු වෙහෙසක් දරන්නට ඕනේ මිනිස්සෙක්. ඒක පවත්වාගෙන ඉන්නට. සමහරුන්ගේ ජීවිතවල තියෙනවා ඉතාම දක්ෂ මට්ටමට ගියපු අය. ඔවුන්ගේ ජීවිතේ හොඳම කාලය ලෙස අර්ථකථනය කරන ඒ පුහුණු වීම ලැබපු කාලේ. සමහර ස්වාමීන් වහන්සේලාගේ පැවිදි ජීවිතේ තරුණ කාලේ මුල් කාලේ වෙහෙස මහන්සි වෙලා වත්පිළිවෙත් කරපු කාලේ සතුටින් සිහි කරන්න පුළුවන්. ඒ වෙලාවේ වෙහෙස එනවා, දාඩිය දාගෙන අතුපතු ගානවා, ආචාරයවත් කරනවා. ඒ වෙලාවේ ටිකක් අපහසුතාවයක් කායිකව තියෙනවා. නමුත් තමන්ගේ සිත පස්සේ කාලෙකදී අපි හිතමු ඒකෙන් වෙන්නුනා, ඒ කාලේ ටිකක් අඩු වුණා වයසට යනකොට, වැඩිහිටි වෙනකොට තමන්ට සිහි වෙනවා තමන් ඒ කාලේ බොහෝම සතුටින් ඉඳලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න, කායික පීඩාව කියන එක ගැන ඒක සැලකිලිමත් වෙන්න සෞඛ්‍යයට බලපාන මට්ටමේදී සහ අධික පීඩාවේදී. නමුත් කායික පීඩාව කියන එක සම්පූර්ණයෙන් බැහැර කරලා ඉන්න යන්න එපා. ඒක අවශ්‍ය නැහැ. ඒක නොකලත් යුතුයි අනිවාර්යෙන්. හොඳම උදාහරණය ව්‍යායාම නිතිය. ඒක අනිවාර්යෙන් මිනිස්සෙට යම් වයසක් යනකොට අවශ්‍යයිනේ. ව්‍යායාම කරනකොට ශරීරයට මේ සැපක් එනවා නෙවෙයි, වෙහෙසක් නෙන්නේ. ඇවිදිනකොට, දුවනකොට, ස්ට්‍රෙචින් කරනකොට, යා කරනකොට අපහසුතාවයක් නෙන්නේ. ඒ කායික භවනා කරනකොටත් එහෙමයි. කිරියවෙ ඉන්නකොට, දීර්ඝ ධර්මදේශනා කරනකොට, ඒතර කායික පිට ඒවා අපි ඒ අර්ථය දැනගෙන ඉවසාගෙන ඉදිරියට යන්නට ඕනේ. හැබැයි මානසික දෝමනස්සය මොනම ක්‍රමයකින්වත් අදාළ වෙන්නේ නැහැ. ඒක එකක් තියෙනවා, සේවිතබ්බ දෝමනස්සය කියලා සක්කපඤ්ඤ සූත්‍රයේදී. ඒකෙන් අදහස් කරන්නේ දැන් සමහර ලාවට ආධ්‍යාත්මික ලෞකික දේවල් වලට නෙවෙයි අදාළ වෙන්නේ. මොනවද කාමුක දේවල්, ආස දේවල්, ඊට පස්සේ තමන්ගේ ගෙවල් දොරවල්, ඉඩකඩම්, යාන වාහන, පුද්ගලයෝ සම්බන්ධයෙන් එහෙම ඇති වෙන දෝමනස් ඔක්කොම සාමිසයි. ඒවා කෙලින්ම අහිත කරයි. නිරාමිස දෝමනස්සය කියලා එකක් තියෙනවා. දැන් භාවනා කරනකොට සමහරවල් සවන මගේ තාම සමාධිය පරිකර්ම වුණේ නැහැ, උපචාරයට ආවේ නැහැ, අර්පණාවට ආවේ නැහැ, තාම අභිඥාව ලැබුණේ, විදර්ශනාව මස්තක ප්‍රාප්ත වෙලා ඊළඟ ඥානයට ගියේ නැහැ කියලා දොම්නසක් ඇති වෙන්නට පුළුවන්. ඒ දොම්නස සේවිතබ්බ දොම්නසයක් ලෙස කතා කරලා තියෙනවා ධර්මයේ. ඒක බුදුරජාණන්සේම කියලා තියෙනවා. ඒක හේතුව ඒ දොම්නසේ තියෙනකොට, ඒකෙන් කියන්නේ ඒකෙම හිත හිත වරියවි ඉන්න කියන එක නෙවෙයි. ඒක යම් ක්‍රමයකට ඒක තියෙනකොට අන්න අපිට ස්ට්‍රයිව්, ඒ කියන්නේ උත්සාහය ඇවිල්ලා ඒක මත, ඒ දොම්නසේ මත පදනම් වෙලා අපි ඉදිරියට යනවා. ඒ කියන්නේ ඒක නැවත නැවත ඒකම හිත හිත වැටුනොත් එහෙම ප්‍රතිපදාවෙන් බහැරට මො දෝමනසෙත් ගමන යන්නට බෑ. නමුත් යම් ප්‍රමාණයකට ඒ දුකක් තියෙනවා නම් හිතේ, ඒ කියන්නේ Tamanට dissatisfaction එකක් සමහර ලාවට තියෙන නෑ, මදි මට මේ තව කරන්නට ඕනේ කියලා කුසල පැත්ත කෙරෙහි කුසල. අනේ ඒක එච්චර ගැටලුවක් නෙවෙයි. නමුත් ඒක දිගටම තියන් ඉන්න හොඳ නෑ. ඒ කියන්නේ ඔන්න දැන් Taman ගිහි කෙනෙක් නම් භාවනාවක් ගැන කියන පොඩි දෝමනසෙත් නම මගේ භාවනාව දියුණු වෙන්නේ නෑ කියලා කමක් නෑ. ඊට පස්සේ ධර්මයේ ඉගෙන ගන්න බැරි වෙනකොට මතකිනේ පොඩ්ඩක් තියෙන්න පුළුවන්. වැඩ ටිකක් අධික වෙනකොට අයියෝ මේ දවස්වල වැඩ අධිකයි, මට මගේ ආධ්‍යාත්මික වැඩවලට කාලය යොමු කරන්න බැහැ කියලා දෝමනස්සයක් ඇති වෙන්නට පුළුවන්. ඒ දෝමනස්ස සේවිතබ්බයි. සේවිතබ්බයි කියන එකේ තේරුම නිතර මේ දෝමනස්ස ඉන්න කියන එක නෙවෙයි. මොකද නිතරම දෝමනස්ස ඉන්න කියන්නේ වැඩ තේරුමක් නැහැ නේ. පුහුණුව ලබන්න බැරි වෙනවා. නමුත් ඒ දෝමනස්සය ට්‍රිගරින් එක නිකන් හේතුවක් කරගන්නට ඕනේ Tamante ඉදිරියට යන්නට. ඒ නිසා ඒ වගේ දෝමනස්සයක් ඇති වෙනකොට දැන් මම කම්මැලි නොවි උත්සාහත් වෙලා ඉදිරියට යන්න ඕනේ කියන හැඟීම එන්නට ඕනේ. ඔය ගොඩක් වෙලාවට ඔය තමන්ගේ සීලය ආදී සම්බන්ධයෙන් අඩුපාඩු වෙනකොට ඇති වෙන්න පුළුවන්. ඒක නෙක්ඛම්ම නිස්සිත දෝමනස්සේ. ඒක සම්බන්ධයෙන් තමන් ඊට පස්සේ ඉදිරියට කටයුතු කරගෙන ආපත්‍ති වලින් උත්හාන ඉවර නැකිట్లా ඉදිරියට ගිහිලා තමන්ගේ පිරිසුදු භාවය ඇති කරගන්නවා. ඉතින් ඔය විදිහට මේ සෝමනස්ස දෝමනස්ස දෙක සම්බන්ධයෙන් අපි නුවණින් කටයුතු කරන්නට ඕනේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ, වේදේති කෝ භික්ඛවේ තස්මා වේදනාති බුච්චති. විඳින බැවින් වේදනාව කියලා කියනවා. මේ වේදනාව අපේ ජීවිතයේ සුව දුක් භාවයේ කන්ඩිෂන් එක තීරණය කරන ප්‍රධානම සාධකය. කායික සුඛ දුක්කයට වඩා මානසික සුඛ දුක්කේ පිළිබඳ අපි අවධානය දෙන්නට ඕනේ. ඒකෙන් මානසික දුක්ඛය දෝමනස්සේ ඇති නොවන පරිද්දෙන් ඉන්න පුළුවන් නම් ඒක විශාල ජයග්‍රහණයක් මේ මනුස්ස ජීවිතේ ලැබපු. මොකද පින්වතුනි, සතර අපායේ දෝමනස්යෙන් ඉන්න ඕන තරම් කල් තියෙනවා. නිරේකට වැටුනම ඉතින් ආයෙ මොකක්වත් නැහැ. දෝමනස්සේ දුක අඬ අඬම තමයි ඉන්න වෙන්නේ. ප්‍රේත ලෝකෙත් එහෙමයි. තිරිසන් ලෝකෙත් භයෙන් තමයි හැමතිසෝ හිටියට
ගෙදර ඉන්න සතෙක් නම් ටික ඉදහසේ ඉන්නවා. නමුත් අනිත් සත්තු හැමෝම ඔය කූමි සත්තු කුඹන් හැමති කොයි වෙලාවේ ආක්‍රමණය වෙයිද? කොයි වෙලාවේ පහරගෙන? ඒකෙන් බයෙන් ඉන්නේ සත්තු. විතරම. ත්‍රිසන් ලෝකේ බයෙන් ඉන්න පුළුවන්. പ്രേත ලෝකේ සාගින්නේ දුක් වෙවි නැත්තම් තරහෙන් ඒක මේකෙන් ඉන්න බ දුකෙන් ඉන්නද පුළුවන්. නිරයේ අඬාඬ දුක් විඳ විඳ වේදනා විඳ විඳ පසුතැවිතැවි ඉන්නද පුළුවන්. මනස ලෝකේ කියන්නේ එහෙම මේ පසුතැවිතැවි ශෝක කර කර අඬාඬ ඉන්න ඕන කියන මේක සුගතියක්. මේ සුගතියේ ඉපදිලත් අපි ශෝක කරනවා දුක් කරනවා ඒක අදාළ නැහැ ඒක අවශ්‍ය නැහැ. ඒ නිසා අර නික්කම්ම නිශ්චිත දෝමනස්සයක් ඇති වෙන්න පුළුවන් කලින් කලට. ඒක වෙනම දෙයක්. නමුත් ඒ හැම එකෙම මේ හිත දෝමනස්යෙන් මුදව ගන්න. දෝමනස්යෙන් මුදව ගන්න. අය අපේ අපවත් වෙච්ච තිලෝකානන්ද ස්වාමීන් වහන්සේ අපිට කියපු ලස්සන කතාව මේ මනුස්ස ලෝකේ ඉපදිලා ඉන්නේ මේ සුගතියකමම. මේ සුගතියේ ඉන්නකොට අනුන්ගේ වැරදි ගැන හිත හිත අනුන්ගේ වැරදි ගැන කල්පනා කර කර මගේ හිත කිලිටි කරගන්න අවශ්‍ය නැහැ. මේක සුගතිය කතාව හරි. මේ සුගතියට ඇවිල්ලා දොස් දකින්න එක වෙනම දෙයක් නුවණින් ඒකෙන් මේ හිත කිලිටි කරගෙන ද්වේෂය ඇති කරගෙන තරහව ඇති කරගෙන ගැටීම් ඇති කරගෙන එහෙම ඉන්නවා කියන එක මේ ලැබිච්ච සුගතිය අපතේ යවීමක් නේ. මොකද ඒ සුගතියේ තියෙන සුගති භාවයත් අපි අඩු කරගන්නවානේ. සුගති සැපේ තියනවා දෝමනස්සේ වුණත් දැන් ප්‍රේත දුක නැහැනේ. ඒ නිසා සුගතියෙන් තියෙන ඒ ආරක්ෂාව මොන තත්ත්වෙ හිටියත් තියනවා ඒක හරි. නමුත් ඒක සම්පූර්ණයෙන් විඳින්නේ නැහැ අපි. සම්පූර්ණයෙන් භුක්ති විඳින්නේ නැහැ ඒ වෙලාවට. මානසික කරන්නේ සුගතිය කියලා කියන්නේ කායිකවත් මානසිකවත් සැපෙන් ඉන්න ඕන තැනක්. ඒ කියන්නේ ස්වර්ගය කියලා කියන්නේ. සග්ග පාලි වල සමහරවන ස්වර්ගය කියන්නේ ඇයි කියලා. ස්වර්ගය කියන්නේ බුදුරජාන් වහන්සේගේ දේශනාවේ තියෙන වචන සග්ගං අප්පෝ සග්ගාය ගච්ඡති කියන්නේ සග්ග කියන එකේ සිංහල වචනේ ස්වර්ගය කියන එක. ස්වර්ගය කියන අපිට එන්නේ අන්‍ය ආගම් වල කතා කරන නিত্য ස්වර්ගය කියලා නේ. ස්වර්ගය කියලා කියන්නේ සග්ග කියන එකේ සිංහල වචනේ. අපෝ සග්ගාය ගච්ඡති. බොහෝ අඩු පිරිසක් තමයි ස්වර්ගයට යන්නේ. ඒ නිසා මේ ස්වර්ගයේ ඉපදිලා ඉන්න අපි පුළුවන් තරම් ద్వේෂයෙන්, දෝමනස්යෙන්, භයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මාත්සර්යෙන්, ශෝකයෙන්, පසුතැවීමෙන් මේ දේවල් වලින් වැළකීලා පුළුවන් තරම් අර සෝමනස්ස වේදනාවෙන් ඉන්නට කටයුතු කරන්න. උපේක්ෂක වුණාට කමක් නැහැ. ඒත් කුසලසිත වැඩිපුර තියාගන්න උත්සාහවත් වෙන. ඒක ඉතා වැදගත්. එහෙම ඉන්නකොට අපේ ජීවිතේහි ඒක සාර්ථක සතුටු ජීවිතයක් බඩ. ඒක පැවිදි ගිහි භේදයකින් තොරව හැමෝටම තියෙන දේ. බුද්ධෝත්පාද කාලයේදී ඒක කාමුක සතුටෙන් විතරක් පවත්වා ගන්නෙ නැතුව කුසල සෝමනස්සය කුසල සතුටත් අපේ ජීවිතේට ඇති කරගන්න උත්සාහ කරන භික්ෂුන් වහන්සේලා නම් ඒ කාමුක දෙවලින් පුළුවන් තරම් වැළකිලා කුසල නිරාමිස ආධ්‍යාත්මික සුවයේම කාලය ගත කරන්නට අදිෂ්ඨාන කරන්නට ඕනේ. ඉතින් හැම දිනාටම මේ සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා. සිත දුක්ඛයෙන් දෝමනස්යෙන් මුදවාගෙන ප්‍රීතිය සෝමනස්සය සතුට ඇතිව කාලය ගත කරන්න සියලු දිනාටම ඒ සඳහා ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා මම ආශිර්වාද කරනවා. ඉතින් අද දවසේදී BL netmi kaushalya මැතිණියගේ උපන්දිනය වෙනුවෙන් තමයි මේ ධර්ම දේශනාව සිදු කරවන්නේ BL අශාන් ප්‍රබුද්ධ මහත්මයා විසින්. ඉතින් netmi kaushalya මැතිණියට ඒ දිනියට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් අභිවර්ධනයේ වේවා. එතුමියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා. තමන් සිදු කරන අධ්‍යාපන කටයුතු, රැකී රක්ෂා කටයුතු කවරක් හෝ වෙත්නම් මේ සියල්ල සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගෙන තමන්ගේ ජීවිතය ආලෝකයෙන් ආලෝකයට යන ජීවිතයක් බවට පත් කර ගන්නට ලැබේවා ලැබේවා කියලා මම විශේෂයෙන් ආශිර්වාද සිද්ධ කරනවා. ඉතින් අශාන් ප්‍රබුද්ධ මහත්මයාටත් බොහෝ දෙනාට ධර්ම ශ්‍රවණය කිරීමට මේ සිදු කර වූ ආරාධනාව ඒ ධර්ම දේශනාව සිදු කිරීමේ කුසලයෙන් එතුමාගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ වේවා, මෙලව දියුණුව සිද්ධ වේවා, පරලොව සුගතිය සිද්ධ වී කෙලවර නිවණින්ම සනසෙත්වා සනසෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. මියගිය සියලු ඥාති වූ මේ පින් අනුමෝදන් වෙත්වා. දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා. සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනයේ වී කෙලවර නිවණින්ම සනසීම ලබත්වා ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. ආත්මාරක්ෂක වූද, ලෝකපාලක වූද, මෙම සෙනසුනට අධිග්‍රහිත වූද, සම්‍යක් දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩෙත්වා.
බුද්ධ ශාසනයද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින් නිවනින්ම සනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. හිතා හිතම දහස් සකල ලෝක සත්වයා පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, මිසදිටු ගත්තෝ සමිදිටු වෙත්වා, තිසරණ සරණ යෙත්වා, කෙලවර නිවනින්ම සනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් ධර්ම දේශනාවට ආරාධනා කළා වූද, ඒ වගේම දේශනාවට ආරාධනාදී සිද්ධ කළා වූද, ධර්ම ශ්‍රවණය කළා වූද, ප්‍රතිගත කිරීම ප්‍රචාරණය කිරීම සිද්ධ කළා වූද, හැම සිරු දෙනාටම අපි ආශිර්වාද කරනවා. පින්වත් හැම දෙනාගේම ජීවිතවලට සිතක් ශාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සිද්ධ වේවා. කරන කියන රැකී රක්ෂා කටයුතු, ගේදොර වැඩ කටයුතු, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. හෙළන හුස්ම රැල්ලක් ගානේ, ගෙවෙන තත්පරයක් ගානේ, තබන පියවරක් ගානේ, රත්නත්‍රය සතු අසීමිත ගුණානුභාව බලයෙන් නිරතුරු ආරක්ෂාව සැලසේවා. ගිනි ජල වසවිස විපත්ති වලකීවා. කල්ප වෘක්ෂයකින් භද්‍ර ගටයකින් මෙන් සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමෘද වේවා. උපනුපන් සත්තිස් බෝධිපාක්ෂික ධර්මයෝ පෙරපස මෝරණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වෙත්වා. උපනුපන්නාත්ම භාවයන්හිදී දෙවි මිනිසාදී සුගති සම්පත් වින්දනය කරමින් ප්‍රතිරූපදේශ වාසය ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ජාති ස්මරණඥානය සහ සම්මා දිට්ඨිය ඇති උපත ලබා සුවසේ පාරමී සපුරා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ වදාළ ශාන්ති ලක්ෂණ නිර්වාණ ධාතුවෙන් සැනසෙන්නට මේ සියලු කුසලයෝ එකලෙස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිහිටුවාගෙන දෙවියන්ට ඥාතීන්ට පින් දෙමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං. චිරං රක්칸තු ත්වං සදා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුඤ්චතු.